please.
Announcement. I wish to announce to Parliament that I have received the determination of the Supreme Court in respect of the bill titled Anti-Corruption, which was challenged in Supreme Court in terms of Article 121(1) of the Constitution. The determination of the Supreme Court as to the constitutionality of the bill titled Anti-Corruption is as follows. Clauses 121F, 22, 32, 41A, 41B, 43, 17(1), 21, 31(2), 163(2), H, 40, 48(3), 49(1), F, 51A, 53(1), 62(1), 65, 67(5), 71(6), and 8, 80, 93, 99, 101, 112, 149, 162 of the bill are inconsistent with the Constitution. However, these inconsistencies will cease if the amendment as set out in the determination of the Supreme Court are made to the bill. In addition to the said amendments, the Supreme Court has held that the learned additional Solicitor General has informed the Court that amendments to the clauses 83, 83, 136, 141, 142, and 156 of the bill as set out in the determination will be made to address several concerns raised by the petitioners. I order that determination of the Supreme Court be printed in the official report of today's proceedings. I wish to announce to the Parliament that I have received the determination of the Supreme Court in respect of the bill titled Provincial Council's Election Amendment, which was challenged in the Supreme Court in terms of Article 121(1) of the Constitution, subject to the proposed amendment to the Clause 3 and deletion of Clause 4 of the bill. The Supreme Court has determined that the bill or in any of its provisions is not inconsistent with the Constitution. I order that determination of the Supreme Court be printed in the official report of the today's proceedings. Sri Lanka Muhudu Kalape Tula Sidhu New Diamond Saha Express Pearl Yana Nauka Anaturu Pilibandava Karnu Seabala Avashinirde Siddhapat Kirim Sandhavana Padmeth Vishesh Karak Sabhave Seve Kirim Sandha Garu Vaidya Ramesh Patirana Mahatage Sabhapatitin Sabhapati Atati Patha Dekkana Padmeth Mantrivarayan Mavisin Namkara Atibhava Padmeth Tula Dhanundimata Kemettin Garu Acharya Suryan Raghavan Mettuma Garu Diana Gamage Metiniya Mahacharya GL Piris Mettuma Neetichna Ram Fakim Mettuma, Vijita Herat Metituma, Acharya Sarat Virasekara Mettuma, Niroshan Pereira Metituma, Ajit Manna Peru Mettuma, Nimal Lansa Mettuma, Tushar Indunil Amarasena Mettuma, Vaidya Kavinda Heshan Jayawardana Mettuma, Akila Ellawala Mettuma, Nalaka Bandara Kottikoda Mettuma, Neetichna Madura Vitanage Mettuma. Parliamentary Stavara Niyoge 111 ही विधिविधान सह विषय विषय देकर नवंबर विषय एक दिन विषय एक पन दिन है पार्लिमेंट विषय सम्मत करने योजना प्रकार ए आंशिक अधीक्षण कार्य के सभा वाले सेवे के रिम संधा मातु संधान मंत्री वर्य अंदर तेरीम कार्य के सभा विषय नाम कर लाद भाव दानों ने कहते हैं आग में कटी उत्तम सहजीवन ने प्रियंदा आंशिक अधीक्षण कार्य के सभा पर कोकिला गुणवर्धन में थी प्रति संविधान सह जाति के समग्र पीड़ित आंशिक अधीक्षण कार्य के सभा पर मार्जान फालिल महत्वमा ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව ගරු ජොන්ස්ටන් ෆර්නෑන්ඩු මැතිතුමා ජාත්‍යන්තර සම්බන්ධ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව ගරු නීතිඥ මදුර විතානගේ මැතිතුමා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව ගරු ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා බල ශක්ති සහ ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව ගරු ඒ.එල්.එම් අතාවුල් නැමැතිතුමා ආහාර සුරක්ෂිතාවය හා කෘෂිකර්මයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව ගරු සී.බී. රත්නායක මැතිතුමා පරිසරයේ ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව ගරු ජයන්ත කැටගොඩ මැතිතුමා විදේශ රැකියා හා ශ්‍රමයේ පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාව ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා. සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාව ගරු මුදිතා පිය ශාන්ති මැතිණිය. ළමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවයේ පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාව ගරු නීතිඥ එස් එම් එම් මුෂාරෆ් මැතිතුමා. මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාව ගරු තිස්ස කුට්ටියාරච්චි මැතිතුමා. විවෘත සහ වගකියුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාව ගරු ජනාධිපති ජයන්ත වීරසිංහ මැතිතුමා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 විධිවිධාන සහ 20-23 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඒ එල් මතවුල්ලා මහතාද තේරීම් කර සභාව විසින් නම් කරන ලද බව දන්වන කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 122 විධිවිධාන සහ 20-23 පෙබරවාරි 10 දින බොහොම ස්තුතියි මම ඒක යොමු කරන්නම් සභාවට. 20-23 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව බැංකු කරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මිලාන් ජයතිලක මැතිතුමාද තේරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 විධිවිධාන සහ 20-23 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන් තිබුණද 20-23 මැයි 26 වන දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන්ද තේරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ජොන්සන් ෆිනෑන්ඩ් මැතිතුමා, ගරු ආර් එම් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා, ගරු නීතිඥ තලතා අතුපූරණ මැතිණිය. ඉපිලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමත්තුමා.
ගරු කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා අපදා කල්මනා කරන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ කාර්යක සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා ව්‍යාපෘති කල්පනාකරණ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා විවෘත සහ වගකීතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, පරිවාස ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 අංක 43 දරණ විසර්ජන පනතේ 6ක වගන්ති යටතේ 2023-04-01 සිට 2023-04-30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ඓශීර්ෂ්‍ය අංක 240 යටතේ පරිපූර්ණක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූර්ණක වෙන්කිරීම් පිළිබඳව සටහන් මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන මන්ත්‍රී,
ගරු කතානායකතුමනි, 2021 වර්ෂ සඳහා මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික ගිණුම් සහ 2021 වර්ෂ සඳහා මොරටු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක්ෂභාවිතිය යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, එතුමත් උදෙන්ම එකඟතාවය දුන්නා අධ්‍යාපන ශාස්ත්‍රයේ ගැටළු දෙකක් මතු කරන්න. ගරු අමාත්‍යතුමනි, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නියාමනය නොවීම පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. ඔබතුමා දන්නවා යුනිවර්සිටි ඔෆ් වොකේෂනල් ටෙක්නොලොජි අද 4500කට අධික ශිෂ්‍ය ප්‍රජාවක් ඉගෙනුම ලබන වැදගත් අධ්‍යාපනික ආයතනයක්. ඉතින් අත්ත වශයෙන්ම මේක හඳුන්වන්නේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හැටියට. හැබැයි මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නියාමනය නොවීම නිසා එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බොහෝ අවස්ථාවන් වලදී විශේෂයෙන්ම රැකියාවන් සඳහා ආයුධ පත්‍ර ඉදපත් කිරීමේදී උපාධි සහතිකය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගත් උපාධියක් නොවේ යන්න මත යම් ගැටලුකාරී තත්වයකට පාත්‍ර වෙලා තිබෙනවා. ඒ නිසා ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු, පරිපාලන කටයුතු නිසි ප්‍රමිතියකින් සිදු යුතුව තිබියදී සමහර වෙලාවට ඒ ප්‍රමිතීන් වලට අනුකූලව සිදු නොවන නිසා විශ්වවිද්‍යාලවලට හිමි වෙන ප්‍රධානයන් රසක් මේකට අහිමි වෙලා තිබෙනවා. එනිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන මේ අවස්ථාවේ විශේෂයෙන්ම මේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනයට ලක් කිරීමට රජය යම්කිසි පියවරක් ගන්නවද, ඒ ගන්න පියවර මොනවද, කරුණාකරලා ඒකට සාධනීය පිළිතුරක් ලබා දෙන්න. ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, අද රටේ තියෙනවා 35,000ක පමණ ගුරු හිඟයක්. එතකොට මේ ගුරු හිඟයට විසඳුමක් ලැබෙනවා යම් මට්ටමක විද්‍යාපීඨවලින්. හැබැයි විද්‍යාපීඨවලින් 7,000ක පමණ විසඳුමක් ලැබුණට තවත් 28,000ක පමණ අඩුවක් සිදු වෙනවා. මම ඔබතුමාට යෝජනා කරනවා රජයේ එකමුතු ප්‍රාථමික සේවා උපාධිධාරී සංගමය ඉදිරිපත් කළා තිබෙනවා ප්‍රාථමික සේවා තනතුරු දරන PL 1-2-3, කියන්නේ කම්කරු, මුරකරු, කාර්යාල කාර්ය සහායක, මනුන් සහායක, සෞඛ්‍ය කාර්ය සහායක හා රසායනාගාර සහායක, ඒ වගේ 350ක් පමණ ඉන්නවා උපාධිය ලැබපු අය. මේ උපාධිය ලැබපු අයටත්
ගුණ සේවා
ගුරු සේවයට ඉල්ලුම් කරලා ඒ අයටත්, මොකද මේ අය අඩු අධ්‍යාපන සුදුසුකම් වලින් රැකියාවට ගිහිල්ලා උපාධිය ලබාගෙන තිබෙනවා.
දැන්
ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ උපාධිධාරීන්ටත් ගුරු සේවයට අවතීර්ණ වෙලා ගුරු හිඟයට විසඳුමක් හැටියට මේ අයටත් ගුරුවරුන් හැටියට කටයුතු කිරීමේ අවස්ථාව උදාකර දෙන්නේ කියලා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.
මම මේ ප්‍රශ්න දෙකටම ඉතා ඉක්මනින් පිළිතුරු දෙන්නම්. පළවෙනි යෝජනාව ඉතා හොඳයි. යුනිටෙක් ආයතනයේ පිහිටුවා තිබෙන්නේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පනත අනුව නෙවෙයි, වෙනම පනතකින්. ඒක වෘත්තීය අධ්‍යාපනය තුලින් ගිහිල්ලා විශ්වවිද්‍යාලයට යාම සඳහා තිබෙන ලැඩර් එකක්, ඉනිමඟක්. එතකොට ඒකේ ඉස්සෙද්දාගේ අනුව නෙවෙයි, ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශ්වවිද්‍යාල 14 ගන්න ආකාරයට නෙවෙයි සිසුන් බඳවා ගන්න. උසස් පෙළ වැඩ තුනක් අවශ්‍යයි වෙනත් සුසුකම් එක්ක. නමුත් සෙඩ්ඩාගේ අනුව වෙනත් විශ්වවිද්‍යාලට බඳවා ගන්න ආකාරයට නෙවෙයි බඳවා ගන්නෙ. අනිත් එක එතන එක වෙන් කළම තියෙන්නේ NVQ 3, 4, 5, 6 කරගෙන උපාධිය දක්වා යන්න. ඒක NVQ ක්වොලිෆිකේෂන් එකත් එක්ක මේ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් කළා. දැන්ට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවපත් කළා තියෙනවා ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක්, රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යටත් නොවන අනුරාධපුරේ බෞද්ධ විශ්වවිද්‍යාලය, පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ඊළඟට මේ යුනිවර්ටෙක් එක තින්නේ වෘත්තීය පුහුණු අංශය යටතේ, ඊළඟට ස්ලීට් එක, මේ KDU මේ ඔක්කොම විශ්වවිද්‍යාල පිළිබඳව සමාලෝචනයක් කළා. යෝජනා ඉදිරිපත් කිරීම සඳහා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම කියන තේමාව යටතේ මේ තේරීම් කාරක සභාව ඔබතුමා විසින්ම පත් කරන ලද, මම හිතන්නේ අවස්ථාව තියෙනවා තවදුරටත් අපේ හිටපු අමාත්‍යවරුන්ට, ගරු විපක්ෂ නායකතුමාට උනත් පුළුවන්. ඔව්, මේ විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ කමිටු ඉස්සරහා අවශ්‍ය අදහස් ටික ඉදිරිපත් කරන ඉතාම කඩිනමින් එතුමා වාර්තාව සකස් කරලා දෙනවා. ඒ අනුව රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම කියන විෂය යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාල, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු වශයෙන් උපාධිය දක්වා යන ආයතන ඉතාම ක්‍රමානුකූලව නියාමනයක් කරමින් විවෘත කළා. ඒ කියන්නේ විවෘත භාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න. ඉතින් ඒ සඳහා ප්‍රතිපත්ති මේ තීන්දුවක් ආණ්ඩුව අරගෙන තිනව දැනටමත් තේරීම් කාර්යසභාව මේ කටයුතු කරගෙන යනවා. දෙවෙනි ප්‍රශ්නේ ගුරුහිංගය සම්බන්ධයෙන්. මේ ගුරුහිංගය මෙවර මේ ආකාරයෙන් ඇතිවෙන්න හේතුව තමයි දෙසැම්බර් 31 වෙනි දිනට එකවර වෙනදාට 5000 6000 විශ්‍රාම යන ප්‍රමාණය දෙගුණයකින් එකවර විශ්‍රාම ගියා. ඒතර එතනින් ඇතිවෙච්ච ප්‍රමාණය කෙසේ වෙතත් අපි 16 වෙනිදා විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට පත්වීම් දෙනවා. ජාතික පාසල් සහ පළාත් මට්ටමින් ඊට අමතරව අපි උපාධිධාරීන් 26000ක් බඳව ගන්න ආයතනපත් කැඳෙව්වා. ගරු විපක්ෂ නායකතුමා අවසාන සැසියේ ඒ ප්‍රශ්නේ මතු කළා. ඒක අධිකරණ ඉදිරියේ තියෙන තහනම් නියෝගයක් අරගෙන ඔය කියන කණ්ඩායම තුල ඔය ඔබතුමා කියන 350 කාර්යස්කයක් වෙන ඕන සේවා උපාධිධාරිනුත් මේ විභාගයට ආයතුම් කළා තිනු. ඒ පිරිසටත් විභාගයට පෙනීන්න බැරි වුණා. සෙනසුරාදා විභාගයේ බ්‍රාස්පන්ද තහනම් කළා කණ්ඩායමක් ගෙනලා පෙස්සමක් දාලා. දැන් ඒක අපි මේ සතියේ ගරු නීතිපතිතුමා මගින් ශ්‍රේෂ්ඨාධිකරණේ කරුණු දක්වන්න යනවා. අපිට හැකි ඉක්මනේ විභාගේ තියන්න. ඊට අමතරව තවත් උපාධිධාරීන් 6000ක් විෂයානුබද්ධව විද්‍යාව, ගණිතය, තාක්ෂණ වේදය, ඊළඟට භාෂා මේ ආදී වශයෙන් විෂයානුබද්ධව පළාත් සහ ජාතික මට්ටමින් බඳවා ගන්න අවශ්‍ය අනුමැතිය තව සති දෙකක් තුල අපි අරගෙන ඒ විෂයානුබද්ධ උපාධිධාරීන් බඳවා ගන්න පළාත් සභාවලටත් ජාතික පාසලටත් අවශ්‍ය අවස්ථා ලබා දෙනවා. ඔබතුමා කිව්ව ඔය උණසේව උපාධිධාරීන් පිරිස අර කිව්ව අයදුම්පත් එවලා තියෙන 50000 තුල ඉන්නවා. අපි අධිකරණයේ කෘත්‍ය අපිට කඩිනමින් අවසන් කරගත්තොත් අපිට හැකියක්මනින් විභාගයේ තියලා එයට අවස්ථාව තිබෙනවා ගුරු සේවයට අන්තර්ග්‍රහණය වෙන්න පසු උපාධිය ගත්තවුවත් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව.
නාගරික සංවර්ධන හා නිවාස ඇමතුමා.
ගරු කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විවෘත සහ වගකීතු රජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ තේ මුකුලිතය මම යෝජනා කරමි.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමනි,
කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ තේ මුකුලිතය මම යෝජනා කරමි.
වනජීවී හා වන සම්පත් රක්ෂණ අමාත්‍යතුමනි,
ගරු කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි. තව එකක් තියෙනවා සර්. වනජීවී හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද අංක 469
ඒක පස්සේ ඊනගට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය
කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව මධ්‍ය තරුණ උරුමය හා නූතන පුරගැසිය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවිත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කෘෂිකර්ම අමාත්‍යතුමා,
රජයේ ගිණු පිළිබඳ කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය 119.4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා,
2005-38 දන්න සංචාරක පනතේ 26 වගන්තිය ඇතුළත ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශ සහිතව සංචාරක සංවර්ධන ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සංචාරක ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලද 2023 මාර්තු 20 අංක 23-24 17 අතිශේෂ ගැසපත්‍රයේ පල් කරලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියමය සංචාරක ඉඩම් කටයුතු පිළිබඳව අමාත්‍යාංශ ප්‍රදේශ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
විදුලි බල හා බලශක්තිමත්,
2021 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතික සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්තිය ප්‍රවාහන පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ජල සම්පාදන හා බතු යටි තල පහසුකම් අමාත්‍ය
2022 වර්ෂය සඳහා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ ස්වාභාවික සම්පතා තිරසාර සංවර්ධන පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ කියා මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැනීම වරාය නාවික හා ගුවන් සේවා කටයුතු බඳ අමාත්‍යංශය.
කල්කතා නායකතුමනි, වරාය නාවික ගුවන් සේවා කටයුතු අමාත්‍යංශයේ උපදේශක කාර්ක සභාවිත යොමු කළද 2010 අංක 14 දන සිවිල් ගුවන් සේවා පනතේ 63 ආසා සික්‍රිනි වගන්සේ සමග කියවිය යුතු 117(2)(ඩ) වගන්ති යටතේ වරාය නාවික ගුවන් සේවා අමාත්‍ය විසින් සාදර ලැබුව 2022 ඔක්තෝබර් 26 වෙනි දිනදී අංක 23.03 ඇලිරත් 18 දන අති විශේෂ ගැසපතේ පරකරන ලද නියෝග 2010 අංක 14 දන සිවිල් ගුවන් සේවා පනතේ 117(2) සහ 117(3) වගන්ති යටතේ සාධන ලදුව 2022 දෙසැම්බර් 2 දිනදී අංක 23.04 ඇලිරක් 46 දට අතිවිශේෂ ගැසට් පත්‍රයේ පකරන ලද නියෝග 1971 අංක 52 දන වෙළඳනැව් පනතේ 139 සමග වගන්ති සමග කිවිය යුතු 2022 ජනවාරි 6 වෙනි දිනදී අංක 22.61 ඇලිරක් 49 දන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පකරන ලද නියෝග 1971 අංක 52 දරන වෙළඳනැව් පනත 119 වගන්ති සමග කිවිය යුතු 2022 ජනවාරි 6 දිනැති අංක 22.61 ඇලිරක් 50 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝග එකින් වෙළඳනැව් පනතේම 139 වගන්ති යටතේ කිවිය යුතු 321 වගන්ති යටතේ සාධන ලද 2022 ජනවාරි 6 වෙනි දිනදී 2021.61 ඇලිරක් 51 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝග වෙළඳනැව් පනතේ 139 වෙනි වගන්ති යටතේ කිවිය යුතු 321 වෙනි වගන්ති යටතේ සාධන ලද 2022 ජනවාරි 6 දිනදී අංක 22.61 51 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝග වෙළඳනැව් පනතේ 139 වගන්ති යටතේ කිවිය යුතු 321 වෙනි වගන්ති යටතේ සාධන ලදුව 2022 ජනවාරි 6 වෙනි දිනදී 2021 ඇලිරක් 53 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝග වෙළඳනැව් පනතේ එසේම 139 වෙනි වගන්තිය සමග කිවිය යුතු 321 වෙනි වගන්තිය යටතේ සාධන ලද 2022 ජනවාරි 6 වෙනි දිනදී 22.61 ඇලිරක් 54 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝග එම පනතේ යටතේම එසේ සාධන ලද අංක 22.61 ඇලිරක් 55 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝග එම පනතේ යටතේම සාධන ලද අංක 22.61 ඇලිරක් 56 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝග එසේම එම වගන්ති යටතේම සාධන ලද 2022.61 ඇලිරක් 57 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝග එසේම අංක 22.62 ඇලිරක් 31 2022 ජනවාරි මාස 13 වෙනි දිනදී අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝග එම වෙළඳනැව් පනත යටතේම සකස් කරන ලද අංක 22.92 ඇලිරක් 18 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝග වෙළඳනැව් පනතේ එම වගන්ති යටතේම සකස් කරන ලදුව 2022 සැප්තැම්බර් 22 වෙනි දිනදී අංක 22.98 ඇලිරක් 32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝගය වෙළඳනැව් පනතේ 126 සහ 321 වෙනි වගන්ති යටතේ සාධන ලදුව 2022 ඔක්තෝබර් 26 වෙනි දිනදී අංක 23.03 ඇලිරක් 16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝග 1972 අංක 10 දරන නැව් නියෝජිතින්ට නැව් බඩු සපයන්නන්ට යාත්‍රා කරුවන් නොවන පොදු ප්‍රවාහයකින් සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනතේ 5-3 වගන්තියට සමග කිවිය යුතු 10 වෙනි වගන්තියට වරාය නාවික ගුවන් සේවා අමාත්‍ය විසින් සාධන ලදුව 2022 ජූලි 7 වෙනි දිනදී අංක 22.87 ඇලිරක් 24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝග 2020-21 වර්ෂ සඳහා සීමා සහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා ජයා කන්ටේනර් ටර්මිනල් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරී වාර්ෂික වාර්තාව 2019 සඳහා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව 2019 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා න්‍යායාලයේ ආයතනයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂය සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව 2019 2020 වර්ෂ සඳහා සීමා සහිත ලංකා නැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරී වාර්ෂික වාර්තාව 2021 වර්ෂය සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරී වාර්ෂික වාර්තාව 2021 වර්ෂය සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ සම්බන්ධයෙන් මුල්කී වාර්ෂික සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
වනජීවී හා වනසම්පත් කටයුතු වෙළඳ අමාත්‍යාංශ වාර්තාව.
ගරු කථානායකතුමනි, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාව වෙත යොමු කරන ලද 469 වෙනි අධිකාරිය වූ වනසන්ත හා වෘක්ෂලතා ආඥා ආරක්ෂක ආඥා පනතේ 2A, 5, සහ 5A යන වගන්ති සමග කියවිය යුතු එකී ආඥා පනතේ 71 වන වගන්තයේ යටතේ වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 20/22 අගෝස්තු මස 8 වන දිනදී අංක 22/92 ඇලිරක් 11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු
කථානායකතුමනි, මම ගරු අමාත්‍යතුමියගේ අවධානය යොමු කරන්න කැමතියි. පහුගිය දිනක මහියංගන ප්‍රදේශයේ, ඒ කියන්නේ බදුල දිස්ත්‍රික්කයේ, ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිමුලාගල ධම්මින්න ඉහළ වැව ප්‍රදේශයේ, ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාවන්තිස්සපුර උද්දගන්දර යන බල ප්‍රදේශවල මම ජනතාව හමු වුණා. ඉතාමත්ම බරපතල විදිහට වනාලි මිනිස් ගැටුම ක්‍රියාත්මක වෙනවා. ඒ අයගේ ඉල්ලීම තියෙන්නේ අර එල්ලෙන කරන්ට් පැට ස්ථාපනය කරන්නට ඉක්මනින් කටයුතු කරන්න කියලා. මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා මහියංගනයේ බල ප්‍රදේශයටත්, පොළොන්නරුව දිමුලාගල ධම්මින්න ඉහළ වැව බල ප්‍රදේශයටත්, හම්බන්තොට කාවන්තිස්සපුර උද්දගන්දර යන බල ප්‍රදේශයටත් ගිහිල්ලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව හමු වෙලා වනජීවි නිලධාරිනුත් ඒකාබද්ධ කරගෙන මේ එල්ලෙන විදුලි වැට ඉතාමත්ම ඉක්මනින් මේ ගැටුම අවම කිරීම සඳහා කටයුතු කරන්නයි කියලා මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරා.
ගරු කථානායකතුමනි, ඒ වගේම ගරු විපක්ෂ නායකතුමනි, මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුත් නිරන්තරයෙන් මට ඉදිරිපත් කරලා තියෙනවා කටයුතු කරන්න කියලා. නීතිපතා දුරකථන ඇමතුම් ලබා දෙමින් හමු වෙමින් මේ සම්බන්ධයෙන් මට වාර්තා කරනවා. මේ වර්ෂය ඇතුළත යම් අපි ප්‍රතිපාදන ප්‍රමාණයක් අලිවැට සකස් කිරීම සඳහා යොදවා තිබෙනවා. ඊටත් අමතරව තවත් මුදල් ප්‍රතිපාදන යොදවන්න හැකිනම් අපි ඒ සම්බන්ධයෙන් උත් කටයුතු කරනවා. අපට අවබෝධයක් තියෙනවා ගරු කථානායකතුමනි, මේ රටේ මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නය සම්බන්ධයෙන්. නමුත් ඒක අවුරුදු ගණනාවක් තිස්සේ අලින්ගේ වාසභූමී සහ අලින්ගේ ගමන් මාර්ග මානව ජන සංහතිය විසින් අපේ රටේ ජීවත් වෙච්ච ජනතාව විසින් අත්පත් කර ගැනීම නිසා මේ අවාසනාවන්ත තත්ත්වය දිගින් දිගටම ඇතිවෙමින් පවතිනවා. මේවා අවම කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර මේ සම්බන්ධයෙන් උත් වඩා වගකීමකින් කටයුතු කරන බව මේ අවස්ථාවේදී ගරු සභාවට දැනුම් දෙනවා.
යුක්තිගරුක හා නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව ගරු WDJ සනීවරත්න මැතිතුමා.
ගරු කථානායකතුමනි, යුක්තිගරුක හා නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කරන ලද අපරාධයක විඳිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහය පනත් සතුසෝදන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා.
පරිසර හා ස්වාභාවික සම්පත් හා තිරසල සම්බන්ධ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව ගරු අජිත් මාන්න පෙරුම් මැතිතුමා.
පරිසරය ස්වභාවික සම්පත් හා තිරසල සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කරන ලද 20/21 වර්ෂය සඳහා වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ක සාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මාජන පෙත්සම් පිළිගැනීම ගරු ඉන්දික අනුරුද්ධ හේරත්නතුමා. ඉන්දික අනුරුද්ධ හේරත්නතුමා
ගරු කථානායකතුමනි, බඩල්ගම නැගෙනහිර ගොඩිගමුව ගමගේ වත්ත 84 ඒ දරණ ස්ථානයේ පදිංචි පණම්බරගේ සංජීව ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු පෙස්සම මම පිළිගන්නවා.
ජේසී ඇලවතුල මෙතුමා.
ගරු කථානායකතුමනි, දොඩංගස්කන්ධ ලිහිණිවැර ජනපදයේ අංක 6 දරණ ස්ථානයේ පදිංචි PA ලලිත් ෆ්‍රැන්සිස් මහතාගේ ලැබුණු පෙස්සම පිළිගන්නවා.
වරුණ ලියංගේ මෙතුමා.
ගරු කථානායකතුමනි, මහගම දකුණ උදටියාවල යන ලිපිණේ පදිංචි DSIA ඉරේෂා නිශාමණි මහත්මියගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන පසු ගරු මායදුන්නේ චින්තක අමල් මැතිතුමා.
මහන ගරු කථානායකතුමනි,
පැවිලි කර්මාන්ත මැතිතුමා
පිළිතුරු. ගරු කථානායකතුමනි, ප්‍රශ්න අංක A1 පිළිතුරු අක්කර 12974යි, A2 කිලෝග්‍රෑම් මිලියන 6යි 174572යි, A3 ඔව් සහනාධාර වැඩසටහන යටතේ 2023 වසරේදී පුත්තලම දිස්ත්‍රික්කයේ තුල කජු අක්කර 130ක් වගා කිරීමට සැලසුම් කර ඇත. මේ වන විට ප්‍රතිලාභින් තෝරා ගනිමින් පවතී. A4 අමාත්‍යංශ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන කජු අපනයන ගම්මාන ව්‍යාපෘති යටතේ අක්කර 140ක් පමණ බද්ධ කජු වගාව සිදු කිරීම නියමිතව ඇති අතර ඒ සඳහා ප්‍රතිලාභින් ප්‍රාදේශීය කාර්යාල සහ තෝරා ගැනීම කටයුතු සිදු කරනු ලැබේ. ඒ කොටස් දෙවන කොටස කජු සහනාධාර වගා ව්‍යාපෘති යටතේ අවශ්‍ය කජු පැල සහනදා ඉදිරියට ලබා දීමට කටයුතු කෙරේ. A3 ඒ සඳහා අදාළ තාක්ෂණික උපදෙස් ප්‍රතිලාභින් වෙත නොමිල ලබා දීමට කටයුතු සිදු කරයි. A අදාළ නොවේ.
අරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමනි, පනාතවිල්ලුව කියන ප්‍රදේශයේ පුත්තලම දිස්ත්‍රික්කයේ කජු ව්‍යාපෘතියට වන වගාවට ප්‍රචලිත ප්‍රදේශයක්. නමුත් ඒ ප්‍රදේශයේ සමහරක් ස්ථානවල කජු සංස්ථාවට සම්බන්ධ ඉඩම්වල එම කජු භෝගය කපල ඉවත් කරලා වෙනත් භෝග වගා කිරීමේ ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ මම හිතන්නේ මේක සොයලා බලන්න ඕන කාරණාවක්. මොකද ඒ කජු වගේ ඒ රස ආහාර වේලකට අවශ්‍ය කරන ඒ කජු මම හිතන්නේ මේ ප්‍රදේශයේ වැඩිපුර ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගස් අයින් කරන එක පිළිබඳව ගරු ඇමතුමනි ඒක බලලා ක්‍රියාත්මක කරන්න කියන.
අපි අනිවාර්යයෙන්ම ඔබතුමා කියපු කාරණේ ගැන සැලකිලිමත් වෙන්නම්. අපිට කජු ඇත්තටම තවත් වගා කරන්නත් අවශ්‍ය. අපි කජු සංස්ථාව යට තියෙන ඉඩම් වගා කරන්නත්, රජය මගින් වගා කරන්නට අපහසු ඉඩම් තියෙනවා නම් පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන වගා කරන්නත් අවශ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා කියපු කාරණේ ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න.
ඔවිස්සුති.
කෝකිලා ගුණවර්ධන මෙතිණිය. කෝකිලා ගුණවර්ධන මෙතිණිය.
කථානායකතුමනි.
වනජී වන සම්පත් මෙතිණිය. උත්තර දෙන්න.
ගරු කථානායකතුමනි, පළවන ප්‍රශ්නයට පින්නවල සත්‍යෝද්‍යානයේ සංවර්ධන කටයුතු මේ වන විට සිදු කරන්නේද? ඔව්. එම සංවර්ධන කටයුතු අවසන් කරනු ලබන දිනය කවදාද? වාර්ෂිකව ලැබෙන භාණ්ඩාගාරික ප්‍රතිපාදන මත ඉතිරි සංවර්ධන කටයුතු තවදුරටත් සිදු කරනු ලබයි. 3. දේශීය හා විදේශීය සංචාරකයන්ට එම සත්‍යෝද්‍යානයේ නැරඹීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සකස් කර තිබේද? ඔව්. එම සත්‍යෝද්‍යානයට ඉදිරියේදී සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර තිබේද? ඔව්. එසේනම් මේ පිළිබඳ විස්තර කවරේද? පින්නවල අලියනාථාගාරයේ නැරඹීමට පැමිණෙන සංචාරකින්ගේ ආකර්ෂණය කර ගනිමින් වඳ වී මේ තර්ජන ලක්ව සිටින දේශීය සත්ව විශේෂ සංරක්ෂණය පින්නවල සත්‍යෝද්‍යානයේ ඉදිකිරීමේදී මූලික අරමුණක් වේ. ඒ අනුව අලියනාථාගාරය සමග මෙම සත්‍යෝද්‍යානයේ නැරඹීමට ඒකාබද්ධ ප්‍රවේශයක් කොම්බෝ ටිකට් නිකුත් කිරීමට කටයුතු කරන ලදී. මෙමගින් අලියනාථාගාරය පමණක් නැරඹීමට වාර්ෂිකව පැමිණෙන ලක්ෂ 7ක් පමණ වූ නරඹන්නන් පින්නවල සත්‍යෝද්‍යානයේ වෙතද ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ. තවද වසර අවසානයට පෙර මාර්ගගත ක්‍රමය ඔන්ලයින් ඔස්සේ නරඹන්නන්ට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමටද අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතී. පින්නවල සත්‍යෝද්‍යානයේ හැර ජාතික සත්තු උද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් අනෙකුත් ආයතන පින්නවල අලියනාථාගාරයේ දෙහිවල සත්තු උද්‍යානයේ රිදියගම සෆාරි උද්‍යානයේ නැරඹීමට සාමාන්‍යයෙන් වාර්ෂිකව සංචාරකයන් ලක්ෂ 30ක් පමණ පැමිණි. එම සියලුම ආයතනවල පින්නවල සත්තු උද්‍යානය පිළිබඳ ප්‍රචාරණ කටයුතු සිදු කරන ලැබේ. 3. සත්තු උද්‍යානයේ නැරඹීමට පැමිණෙන සංචාරකයන් අතරින් බොහෝමයක් උරගයින් හා පක්ෂීන් නැරඹීම සඳහා වැඩි කැමැත්තක් දක්වයි. පර්යේෂකයන්ද උරගයින් පක්ෂීන් පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සඳහා වැඩි උනන්දුවක් දක්වනු ලැබේ. මේ නිසා කුරුළු උයනත් උරග උයනත් පින්නවල සත්වෝද්‍යානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙම සංවර්ධන කටයුතු දෙපාර්තමේන්තුව වෙත ප්‍රතිපාදන ලැබෙන ආකාරයට සිදු කිරීමට අපේක්ෂිතයි.
බොහොම ස්තුතියි ගරුතුමනි.
රාජිකා වික්‍රමසිංහ මැතිණිය
ප්‍රශ්න අහනවා සර්.
අධිකරණ මැතිතුමා.
ගරු කථානායකතුමනි, එක අයන්න 2015 වර්ෂයේ සිට මේ දක්වා තරුණ වර්තකරුවන්ගේ විශෝධනය පුහුණු පාසලේ පුහුණු ලැබූ සංඛ්‍යාව උපමනද ඒ සටහන තිබෙනවා. මම අවසාන අංකය විතරක් කියවන්නම්. 2015 43යි, 2016 38යි, 2017 33යි, 2018 38යි, 2019 36යි, 2020 27යි, 2021 19යි, 2022 අවසන් වන විට 12යි. ගරු කථානායකතුමනි, මෙම පාසලට ඇතුළු කරගනු ලබන්නේ තරුණ වරදකරුවන්ගේ ආඥා පනත 1939 අංක 28 පනත යටතේ අධිකරණ වලින් යොමු කරන වරදකරුවන් වයස අවුරුදු 16 සිට 22 දක්වා උපරිම කාලය විදියට තියන්නට පුළුවන් අවුරුදු 3යි. ඒ අනුව දැනට 12 දෙනෙක් අධ්‍යාපනය ලබනවා. අයන්න 2, පුහුණු අවසන් කිරීමෙන් පසු එම පුහුණුවට අදාළ වගන් වෘත්තීන්වල නිරත වන සංඛ්‍යාවක් කොපමණද? වෘත්තීය පුහුණු පාඨමාලා ක්‍රියාත්මක නොවේ. සිසුන්ගේ මානසික සංවර්ධනය සඳහා උපදේශන හා ආගමික වැඩසටහන් සිදු කරනු ලබන අතර අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගත් විෂය නිර්දේශය ක්‍රියාත්මක කරනු ලබයි. අයන්න 3, පුහුණු අවසන් කරන ලද තරුණ වරදකරුවන් සම්බන්ධයෙන් පසුවිපරම් කරන්නේද? උත්තරය ඔව්. ශ්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමයේ මධ්‍ය කාරක සභාවේ පශ්චාත් බාර කළමනාකාර තැනගේ අධීක්ෂණ යටතේ වසරකට පසු විපරමක් සිදු කරනු ලබයි. අයන්න 4, ඔවුන්ගේ දේශීය සහ විදේශීය රැකියා සඳහා යොමු කිරීමට වැඩපිළිවෙලක් තිබේද? යන්න දන්නේද? උත්තරය ඔව්. ඔවුන් රැකියා සඳහා ඍජුව යොමු කිරීමක් සිදු නොවුවද රැකියා සඳහා යොමු වීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙනු ලබයි. ආයන්න නොවේසේ නම් ඒ මන්ද පැන නොනගී.
ගරු අමාත්‍යමනි, මේ ගැටලුවක් තියෙනවා. මේ මත්ද්‍රව්‍යවල නිරත වෙන තරුණ ප්‍රජාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තට පස්සේ ඒගොල්ලන්ව පුහුණු මධ්‍යස්ථානවලට යොමු කරන්න දෙමව්පියන්ගේ කැමැත්ත ඕනේ. හැබැයි සමහර වෙලාවට දෙමව්පියෝ පුහුණු ඒ ළමයිව පුනරුත්ථාපනය කරන්න යොමු කරන්න කැමැති වුණත් සමහර වෙලාවට ඒ දරුවෝ දෙමව්පියන්ට නොයෙකුත් තර්ජන එහෙම කරලා කිරීම තුළ දෙමව්පියන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්නේ නැහැ. ඉතින් ඒකට විජුවම දෙමව්පියන්ගේ කැමැත්ත නැතුව අපි හොඳ ආකාරම දන්න මේගොල්ලෝ මත්ද්‍රව්‍යවල නිරත වෙන තරුණ පිරිස කියලා. හැබැයි දෙමව්පියෝ කැමැත්ත නැතුව අපිට මේගොල්ලෝ පුනරුත්ථාපනවලට යොමු කරන්න බැරිද?
ගරු කථානායකතුමනි, දැනටමත් එම ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා ආකාර තුනකින්. එකක් තමයි දැන් අපි මේ කියපු පාසල තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසල. එතකොට ඒ පාසලට තරුණයන් එවන්නේ අධිකරණ නියෝග මත පමණයි. එහෙම නැතුව බාර ගන්න ක්‍රමයක් නැහැ. ඊට අමතරව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුවන් සම්බන්ධව ඔවුන් සිරගත වුණාම අපේ තියෙනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ආයතන හයක් පමණ තිබෙනවා. ඒගොල්ලන් සිරදඬුවම ගත කරන්න ආවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කැප වෙලා කටයුතු කරන්නේ ඔවුන්ව පුනරුත්ථාපනය කරන්න. ඒකත් ප්‍රමාණවත් නැති නිසා තමයි කරු කථානායකතුමනි මේ අවුරුද්දේ ජනවාරි මාසේ අපි සම්මත කරේ පුනරුත්ථාපන කාර්යාංශය. එතකොට මේ පුනරුත්ථාපන කාර්යාංශයට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහු තරුණ තරුණියන් සියලු දෙනාම අපි අනුගත කරලා දැනට තිබෙන කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයත් ඒකට ඇතුළත් කරලා වැඩි වශයෙන් අපි මනෝ වෛද්‍ය උපදේශන ක්‍රමය භාවිතා කරලා පුනරුත්ථාපන ක්‍රමවේදයකට දැන් අනුගත වෙලා තිබෙනවා. ඊට ඒකට මණ්ඩලයක් මම පත් කරා මෑතකදී. ලබන මාසේ ඉඳලා ඒක ක්‍රියාත්මක වෙන්නට නියමිතයි. ඒකෙදි ගරු මන්ත්‍රීතුමිය අහපු ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. මීට පෙර ගරු කතානායකතුමනි අධිකරණ නියෝගයක් නොමැතිව අපිට එහෙමයි බාරගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. නමුත් මේ නව නීතිය යටතේ ඌගේ කවුරු හරි බාරකරුවෙක් අපිට ඉල්ලලා හිටියොත් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණොත් ඒ අයත් බාරගෙන පුනරුත්ථාපනය කරන්න ක්‍රමයක් දැන් තියෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමිය අහපු තරුණ වර්ධකරුවන්ගේ මේ පනත 1039 එකක් ඒක අද කාලයට ප්‍රමාණවත් නැති නිසා ඒ සංශෝධනය කරන්න ඕ වෙනුවෙන් අලුත් පනතක් ගේන්නත් අපි මේ වෙනකොට පියවර ගනිමින් සිටිනවා.
කොහොම ස්තුතියි ඇතතුමා. දෙවෙනි ප්‍රශ්නේ වීරසුමන මන්ත්‍රීතුමාට යමු.
ප්‍රශ්නය මම හිතන්නේ ඔබතුමා සඳහන් කරපු ආකාරයට මේ තරුණ වර්ධකරුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන තල් දෙන මධ්‍යස්ථානයේ ඉතාමත් සීමිත පිරිසක් තමයි පහුගිය කාලයේ රැඳිනුවේ අධිකරණය මගින් ඉදිරිපත් කරේ. අවුරුදු 10ක් 15ක් 20ක් වගේ ප්‍රමාණයක්. ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මොකද ඔබතුමා කරන්න දෙයක් නැහැ. අධිකරණය මගින් යොමු කරන අය විතරයි. හැබැයි මේ වයසේම දරුවන් ප්‍රමාණයක් පරිවාස දෙපාර්තමේන්තුව යටතේ පළාත් සභාව යටතේ තියෙන පරිවාර මධ්‍යස්ථාන වලටත් ඉදිරිපත් කරනවා. නමුත් ප්‍රධාන ප්‍රශ්න වෙන්නේ ගරු අමාත්‍යතුමනි ඔබතුමා දන්නවා අධික ලෙස මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය වැඩි වෙලා තියෙනවා. ඒක නිසා මේ මධ්‍යස්ථාන ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කන්දකාඩු සේනපුර එහෙම නැත්නම් පුන්තොට්ටම් කියන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අද පිරි ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඒ කාරණාව නිසා අධිකරණ අමාත්‍යාංශයෙන් මිසෙන් බන්ධනාගාර අමාත්‍යාංශයෙන් පහුගිය කාලේ පිළිලීමක් කරා පළාත් මට්ටමේ මේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදිකරන්න කියලා. අධිකරණ අද බන්ධනාගාරය වලත් අදබදේ ඉතාමත් වැඩි. අලුත් බන්ධනාගාර ඉදිකරන වැඩසටහන මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක අතර වෙලා තියෙනවා. ඉදම් අත්පත් කරගෙන තියෙනවා. සියලු කටයුතු තියෙනවා. නමුත් ඉදිකිරීම වෙන්නේ නැහැ. අගුණිකල බැලස බන්ධනාගාරයෙන් පස්සේ අලුත් බන්ධනාගාරයක් ඉදි වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන පළාතකට එකක්වත් ගරු අමාත්‍යතුමනි අත්තරල් දාපු රජයේ ගොඩනැගිලි රජයේ පාසල් විශාල ප්‍රමාණයක් හැම පළාතකම තියෙනවා. අමාත්‍යංශ ප්‍රදේශ කාර්ය සභාවේ අපි එකඟ වුණා මේ පළාත්වලින් ඒ ස්ථානයන් හොයලා දෙන්න කියලා. ඔබතුමාගේ ඉල්ලනවා පුනරුත්ථාපන කාර්යාංශය බන්ධනාගාර දෙපාර්තමේන්තුව ලෝකයේ අලුත් තාක්ෂණයත් සියල්ලත් ඒක රාශි කරලා අඩුම ගානේ මේ මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙන දරුවන් එහෙම නැත්නම් ගොනු වෙච්ච දරුවන් බන්ධනාගාරගත කරලා නැවතත් ඒ මත්ද්‍රව්‍ය ලෝලියක් බවට පත් කරන්නේ නැතුව ඒ පුනරුත්ථාපන මධ්‍යස්ථානට ඇති වෙන ක්‍රියාදාම ක්‍රියාත්මක කරන්න පළාතකට එක මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සම්බන්ධ වෙන වැඩසටහන ක්‍රියාත්මක කරනවාද මොකක්ද ඒකේ තත්ත්වය කියලා ගරු අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ මෙම පාසලේ අධ්‍යයනය ලබන සංඛ්‍යාව එන්නෙන්දම අඩු වෙලා තිබෙනවා. දැන් 12 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම එම පාසලේ සේවය කිරීම සඳහා විදුහල්පති කෙනෙක් ඇතුළු 12 දෙනෙක්ගේ ගුරු මණ්ඩලයක් ඉන්නවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි ඒ පත්කිරීම සියල්ල සිදු කරන්නේ. මෙතන මමත් පිළිගන්නවා ගරු කතානායකතුමනි අපි රටේ අධිකරණ සේවා පද්ධතිය තුළ මේ පාසල පිළිබඳව තිබෙන දැනුවත් වීම ප්‍රමාණවත් නැහැ කියලා. ඒක නිසා වෙන්නට ඕන අධිකරණ වලින් මේ යොමු කිරීම සිදු නොකරන්නේ. ඒක නිසා ඒ පිළිබඳව අපි අධිකරණ සේවා කොමිසම එක්ක සාකච්ඡා කරලා බලාපොරොත්තු වෙනවා. එහෙම අය ඉන්නෝ නම් මේ පාසලට යොමු කරගන්න. මොකද මෙතන ඉතා ඉහළ අධ්‍යාපන ප්‍රමිතියක් තියෙනවා. මම පෞද්ගලිකව ගිහලා පරීක්ෂා කරලා බලලා තියෙනවා. අනිත් එක ඔබතුමා කියපු අර පුනරුත්ථාපන කිරීම සඳහා තිබෙන ස්ථාන තුනේ අපිට හැකියාව තියෙනවා 1000කට වැඩි ප්‍රමාණයකට පහසුකම් දෙන්න. නමුත් දැනට මගේ දල වශයෙන් 500කට අඩු ප්‍රමාණයක් ඉන්නේ. තවදුරටත් ඒක තන අපිට ඔරොත්තු දෙනවා. ඊට අමතරව පළාත් සභා සම්බන්ධව ගරු කතානායකතුමනි මේ තිබෙන ආයතන පවත්වාගෙන යාම පිළිබඳව ගැටලුවක් තියෙනවා. දකුණු පළාතේ වීරවිල ඒ වගේ මං හිතන්නේ 200ක් ඉන්න ස්ථානයක් තියෙනවා. දකුණු පළාත් සභාවය තමයි පවත්වගෙන ගියේ. ඒකත් ඒ පළාත් සභාවට කරගැනීමේ අපහසුතාවයක් තිබෙන නිසා අපිට දැනුම් දුන්නම පෞගේ දිනවල අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා එයත් අපි මධ්‍යම ආණ්ඩුවට සමාජ සේවා දෙපාර්තමේන්තුවට පවරගෙන තමයි දැන්ට කටයුතු කරගෙන යන්නේ. ඔබතුමා කියපු
වීරවිල තියෙන්නේ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මකගෙන පළාත් සභාවේ අයාල ආඥා පනත යටතේ රන්දෝයන් ප්‍රමාණයක් ඉන්න එකක්. ඒක පළාත් සභාවම ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරගෙන ගියා. නමුත් ලංකාවේම තියෙන මධ්‍යස්ථාන දෙකෙන් එකක් වෙන නිසා මධ්‍යම රජයේ ගමයි ගන්න මේක යෝජනා කරලා තියෙන. ඒක නිසා ඒක මේ කාරණාව නෙවෙයි කරුවා මැතිතුමා.
ඔව් අත්ත කරු කතානායකතුමනි ඒක අයාල ආඥා පනත යටතේ පවතින්නේ. හැබැයි ලංකාවටම ඒක තිබුණේ එක ස්ථානයක රිදියගම දකුණු පළාත් සභාවේ යටතේ. ඉතින් පළසභාවට කරගෙන යන්න බැහැයි කියපු නිසා තමයි අපි ඒක සමාජ සේවා දෙපාර්තමේන්තුවට පවර ගැනීම සිද්ධ කරේ. ඔබතුමා කියපු කාරණේ පිළිබඳව අපි දැන් ওই කමිටුව පළවෙනි වතාවට අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස් වෙන්නේ මේ සතියේ. ඒකෙන් පස්සේ අපි පළාත් මට්ටමින් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඒගොල්ලන්ට යෝජනාවක් ඉදිරිපත් කරලා කියන්න පුළුවන්.
සංජීව එදිරිමාන්න මැතිතුමා මහජන ආරක්ෂක මැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමා.
මහජන ආරක්ෂක මැතිතුමා
ශ්‍රී ලංකාවේ මං නම්බරින් කියන්නන්නේ ආ එක ඔව් ආ දෙක ඔව් ආ තුන පිළි නොගනිමි. නිවාස මංකොල්ල කැම්වලට අදාළව කොට්ටාෂ අපරාධංශ පීඨුවමින් තාක්ෂණික සහාය ලබා ගනිමින් හා බුද්ධි තොරතුරු ලබා ගනිමින් විශේෂ අවධානයක් යොමු කර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි. ආ හතර ඔව් දිවනපුරා ග්‍රාම නිලධාරි වසන් 14022 මහජන ආරක්ෂක කමිටු 14192 පිහිටුවා එම ග්‍රාම නිලධාරි වසම් ඒකක 5399 ලෙස වෙන්කර එම ඒකක සඳහා පොලිස් නිලධාරීන් 5625 මහජන ආරක්ෂක කමිටුවල කැඳවුම්කරුවන් ලෙස පූර්ණ කාලීනව අනුයුක්ත කර ඇත. පහ ඔව් මනුෂ්‍ය ඝාතනා සංවිධානාත්මක අපරාධ කොට්ටාෂය යනුවෙන් කොට්ටාෂයක් ස්ථාපිත කර ඒ සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් විධිමත් කිරීමට පියවරගෙන ඇත. ආ පැන නොගනී.
ගරු කතානායකතුමනි, බොහොම කෙටි අතුරු ප්‍රශ්නයක්. මේ නීතිය සහ සාමයේ විෂය බොහොම ඉහළ වෘත්තීමේ භාවයකින් මෙහෙවන්න ගරු ඇමැත්තුමා දරන උත්සාහය අපේ නිරීක්ෂණයට ලක් වෙනවා. ඒ ගැන ස්තුති. ගරු ඇමැත්තුමනි, මේ අපරාධ පිටිපස්සේ තියෙන ඊළඟ අවුල තමයි මේ අනවසර ගිනි අවි භාවිතය සම්බන්ධ ප්‍රශ්නය. රටක අභ්‍යන්තර සිවිල් අර්බුදයක් තියෙන වෙලාවක වගේ නම් අපිට මේ අනවසර ගිනි අවි සුලභ වීම හේතු සහිතව තේරුම් ගන්න පුළුවන්. මේ වගේ කාලයක වෙලක් කොහොමද මේ තරම් අනවසර ගිනි අවි රටේ තියෙන්නේ? මේ කියන්නේ AK-47 විතරයි නැත්තේ මං හිතන්නේ. ඉතාම බරපතලයි මේ ප්‍රශ්නය. ඔව්, ඒවත් තියෙනවලු මේ SBM තුමා කියනවා. මේ ප්‍රශ්නය පිළිබඳ ඔබතුමන්ලට කිසියම් විද්‍යාත්මක විමර්ශනයක් තියෙනවද? ඒ ගැන අනාවරණය කළ හැකි යමක් තියෙනවද මේ සභාවේදී?
ගරු කතානායකතුමනි, මෙවැනි ගිනි අවි සෑම තැනම තියෙන්නේ 30 අවුරුදු යුද්ධය අවසන් වෙලා එතනින් දකුණු පළාතට ආපු ගිනි අවි විශේෂයෙන්ම වැඩිපුර තියෙන්නේ එහෙම ගිනි අවි. ඒ වගේම මද්ද්‍රව්‍ය මුහුදු හරහා මද්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනකොට ගිනි අවිත් ඒ අතර එනවා. උදාහරණයකට හෙරොයින් කිලෝග්‍රෑම් 192 බණ්ඩාරගම් පොලිස් වසමේදී ගන්නකොට ඒ අතර ගිනි අවි 10ක් ඇවිල්ලා තිබුණා පිස්තෝල. ඉතින් ඒ විදිහට ඇතුළට එනවා. නමුත් ඉතින් අපිට කරන්න පුළුවන් දේ තමයි මේවා මේ සොයා බලා අත්අඩංගුවට ගැනීම. දැන් අපි උදාහරණයකට පසුගිය වසර 3ක කාලය තුල විශේෂ කාර්ය බලකාය විසින් අනවසර ගිනි අවි 1163ක් අත්අඩංගුවට අරන් තියෙනවා. මේවා T56 තියෙනවා, T81 තියෙනවා, පිස්තෝල තියෙනවා, රිවෝල්වර් තියෙනවා. ඉතින් අපේ වැඩපිළිවෙල නම් මේ පුළුවන් තරම් ඔපරේෂන්ස් කරලා රට පුරා මද්ද්‍රව්‍ය පාතාලේ පසුපස එළවන විට මේ ගිනි අවිත් අත්අඩංගුවට ගැනීම තමයි අපිට කළ හැකි එකම දේ.
පවනායකරු කතානායකතුමා ස්තුති.
තිස්සත්නායක මැතිතුමා වනජීවී හා වනසම්පත් මැතිතුමා
මම අහනවා. ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට පිළිතුර අදාළ මායිම් සලකුණු කිරීමේදී උද්ගත වූ මහජන විරෝධතා සහ නිලධාරීන්ට උද්ගත වූ ජීවිත තර්ජන මායිම් සලකුණු කිරීමට එරෙහිව අභය භූමිය සීමාවේ සිටින පදිංචිකරුවන් විසින් ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග, අභය භූමියේ පවතින වගුරු සහිත ස්ථාන කරා මායිම් කණු ප්‍රවාහනය කිරීමේදී මතු දුෂ්කරතා, හතර වගුරු සහිත ස්ථානවල මායිම් කණු සිටවීමේ පවතින අපහසුතා, දෙක ඉහත අභය භූමිය තුළ පවතින රජයේ හා පුද්ගලික ඉඩම් ප්‍රමාණය වෙන වෙනසෙන් හඳුනා ගැනීමට මේ දක්වා ක්‍රියා කර නොමැති නම් ඊට හේතු කවරේද? අභය භූමිය තුළ පවතින පුද්ගලික හා රජයේ ඉඩම් හඳුනා ගැනීමට ක්‍රියා කර ඇත. ඒ අනුව 2019 වර්ෂයේදී මිනින්දුරු දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව යම් ප්‍රමාණයක් රජයේ සහ පුද්ගලික ඉඩම් හඳුනාගෙන ඇති අතර මායිම් සලකුණු කිරීම සම්බන්ධයෙන් උද්ගත වූ මහජන විරෝධතාවයන් හේතුවෙන් මායිම් සලකුණු කිරීමට එරෙහිව ගන්න ලැබූ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් සෙසු ඉඩම් ප්‍රමාණයන් හඳුනාගෙන නැත. A1-2 අදාළ නොවේ.
අතුරු ප්‍රශ්නයක් මේක ගැන නෙවෙයි ඇමතුමේ, අර ඔබතුමේ ඉස්සෙල්ලා ප්‍රශ්නට උත්තර දෙනකොට අර අලි කරදර අලි මිනිස් ගැටුම් පිළිබඳ සඳහන් කරා. මම කියන්න කැමති මේ මෑත මම දොටුවා සඟරාවක තියෙනවා අර අලි වැටවල් ගහන එක නෙවෙයි, ද අලුත් ක්‍රමවේද පාවිච්චි කරනවා, සවුන්ඩ්ස් වේව්ස් පාවිච්චි කරලා මේ අලින්ගෙන් ජනතාවට සිද්ධ වන කරදර අඩු කරන්න විද්‍යාත්මක ක්‍රමවේදයක්. මම ඔබතුමගේ අවධානය යොමු කරන්න කැමතියි ඒක ගැන හොයන්න කියලා. මම දැක්කා සමහර රටවල් වල එහෙම තියෙනවායි කියලා ඒ වර්තාවේ තියෙනවා. එහම හිතන්නේ දැන් අපිත් ඔය යල්පැනගේ ක්‍රමයේ වල් වැටවල් ගහන එක දැන් අලි ඊට වඩා බුද්ධිමත් වෙලා වල් අලි අලි වැට කඩාගෙන ඒකට කොටන් දාගෙන ඒ වගේ රිංගල යනවා. ඔව් දැන් බුද්ධිමත් වෙලා. ඒ නිසා මම කියන්නේ අලි වැටෙන් දැන් ජනාවාස වලට අලි එන එක කැලේ ඉඳලා වළක්වන්න බෑ. මොකද ආහාර ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා තමයි මෙහෙම ගම්වලට එන්නේ. ඉතින් මම ඔබට මේක අවධානය යොමු කරන්න කැමතියි. අන්නේ අර වේව්ස් නැත්නම් තරංග හරහා වල් අලි පාලනය කරන්න යොදා ගන්න ක්‍රමවේදේ චුට්ටක් හොයලා බලන්න. ඒක වැදගත් වේවි අපිටත්.
මම ඒක හොයලා බලන්නම්. ඒකම අපේ නිලධාරී මහත්වරුන්ගෙන් සාකච්ඡා කරපුවම ඒ සමහර යෝජනා සාර්ථක මට්ටමේ ප්‍රායෝගික නැහැ කියලා කියනවා. මම මේකත් හොයලා බලන්නම්. ඔබතුමාටත් යම් කිසි තොරතුරක් තියෙනවා නම් මා වෙත පොඩ්ඩක් ලබා දීමට කටයුතු කරා. බොහොම ස්තුතියි.
මිලාන් ජයතිලක මැතිතුමා වැවිලි කර්මාන්ත මැතිතුමාගෙන් ඇසීමට. ඔව්. විපක්ෂ නායකතුමා.
මේ පොඩ්ඩක් මැදිහත් වෙනවා, මේ ඔබතුමාගේ සහයෝගය අවශ්‍යයි. අර එක්ස්ප්‍රස් පර්ල් එක ගැන සිලෙක්ට් කමිටි එකක් දැම්මා. මම හිතන්නේ ඔබතුමාගේ අවධානය යොමු කරලා මම ඉල්ලීමක් කරනවා. මොකද ලොකු උනන්දුවක් තියෙනවා දෙපැත්තෙම ඒ සිලෙක්ට් කමිටි එක ගැන. පොඩ්ඩක් ඒ නම්බර්ස් වැඩි කරගන්න ක්‍රමවේදයක් තියෙනවද සාපේක්ෂව ප්‍රොපෝෂනලි? තවත් මන්ත්‍රීතුමන්ලට ඔව් අපිට ඒකට අවස්ථාව ලබා දෙන්න දෙපැත්තටම.
ඒක කාර්යක සභාවට මතු කරන්න.
හරි, thank
you. ඔව් මන්ත්‍රීතුමා.
ගරු ඇමතුමියනි, ගරු ඇමතුමිය.
ඔව්.
ඔබතුමිය වනජීවී ඇමතුමිය නිසා මේ පොඩි ඉල්ලීමක් කරන්න ගත්තේ පදවිය ගරු ඇමතුමිය වැව් රක්ෂිතේ වැවේ රක්ෂිතේ වසර 100කට වැඩි කාලයක් ගවයන් 1000කට 1500කට ප්‍රමාණයක් දාලා තිබුණා. දැන් ඒ ගවයන් ඉවත් කරන්න කියලා කියනවා. හැබැයි ඔවුන්ට ගෙනියන්න තැනක් නැහැ. ඒ නිසා කාර්ණුගේ ඉල්ලීමක් කරනවා. දැන් මේ කිරි නිෂ්පාදනය විශාල වශයෙන් ඒ ගවයෝ ටික තමයි ලබා දෙන්නේ පදවියේ. පදවියේ ගරු ඇමතුමිය වැව් රක්ෂිතේ එහා පැත්තේ තියෙන වනජීවී රක්ෂිතේ වසර 100කට වැඩි කාලයක් ගවයන් 1500ක් විතර දාලා තිනේ. ඒගොල්ලෝ ඉවත් කරන්න හදනවා. ඒ ගැන පොඩ්ඩක් සොයලා බලලා ඒක මොකක් හරි කරන්න කියලා
ඉන්නවා. පදවියේ මොන වැව් රක්ෂිතේද?
වැව් රක්ෂිතේ
මතු. හරි, මම ඒ සම්බන්ධයෙන් සොයා බලලා පුළුවන් දෙයක් කටයුතු කරන්නම්. ඒ සම්බන්ධයෙන් මොකද්ද කියලා පස්සෙල ප්‍රශ්නේ බලන්නට ඕනේ. බලලා මම කටයුතු කරන්න.
මිලන් ජයතිලක මැතිතුමා.
නැත්ද?
සැප්සන්. චාර්ල්ස් නිර්මලනාදන් මැතිතුමා.
නා කේකන සවනර.
කෘෂිකර්ම මැතිතුමා.
පළවෙනි එක A1 ඔව් මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොක්කුත්තුඩාවයි සිට තිරිකුණාමල දිස්ත්‍රික්කයේ තෙන්නේ මරවාඩි දක්වා දිවෙන කිලෝමීටර් 15ක පමණ දුරකින් යුත් කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන මාර්ගයකි. A2 ඔව් ගරු මන්තුමා කියන විතරම ඉතාම අබලන් තත්ත්වයට පත් වෙලා තියෙන මේ මාර්ගය. ළඟට A3 මුරියා මූනයි අක්කරයිවෙලි කන්නාට්ටි හෙවත් කල්නාට්ට සහ සහලාත්තු යන කුඹුරයන්ට අදාළ ගොවි පවුල් 339ක් මේ මාර්ගය භාවිතා කරනවා. උත්තරය මෙම මාර්ගය කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ වන ආයතනයට අයත් නොවන අතර මාර්ග සංවර්ධන අධිකාරිය පාලනයට යටත් වේ. ඒ අනුව මෙහි අලුත්වැඩියා කටයුතු මාර්ග සම්වර්ධන අධිකාරිය සතුවන බැවින් සහ අලුත්වැඩියා කිරීම තුළින් ගොවිපවුල් 339කට ඇතුළු ප්‍රදේශවාසීන් රසකට සහනය සැලසෙන බැවින් අලුත් වැඩියා කර දෙන ලෙස අදාළ ආයතනෙන් ඉල්ලා තියෙනවා. ඇය අදාළ නොවේ.
நன்றி சபாநாயகர் அவர்களே. கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் இந்த முல்லைத்தீவு கரத்துறைப்பற்று கொக்குத்தொடுவாயிலிருந்து திருவோணமலையிலான வீதி ஆர்டிஏக்கு சொந்தமான வீதி என்றும் இதை புனரமைப்பதற்கு தற்பொழுது தங்களால் முடியாது என்றும் கூறியிருக்கிறீர்கள். கௌரவ அமைச்சர் அவர்களே, தற்பொழுது நான் இதை ஆர்டிஏடம் இந்த விடயத்தை நீங்கள் மிக விரைவில் இரண்டாம் அந்த வீதி வந்து விவசாயிகள் தான் அதிகமாக பயன்படுத்துகிற வீதியாக இருக்கிற காரணத்தினால் அந்த வீதிக்கு இருமரங்கும் நெற்புகள் நெல் செய்கிற காணியாகத்தான் இருக்கிறது. ஆகவே அந்த காணி அந்த வீதியை நீங்கள் ஆர்டிஏவிக்கு நீங்கள் பரிந்துரை செய்ய வேண்டும் மிக விரைவில் எதிர்காலத்தில். அதில் காபட் தார் போடாட்டிலும் நெல் கொள்வனவு செய்வதற்குரிய வாகனங்கள் அல்லது விவசாயிகள் பசலைகள் கொண்டு போகக்கூடிய வாகனங்கள் கொண்டு செல்வதற்குரிய வகையில் அந்த வீதியை அவசரமாக அமைத்து தர வேண்டும் என்று நான் கேட்டுக்கொள்வதோடு கௌரவ அமைச்சர் அவர்களே, கடந்த காலங்களில் பெரும்போகம் நடைபெற்று தற்பொழுது சிறுபோகம் ஆரம்பிக்கப்படுகிறது. ஆனால் பெரும்போகத்தில் விளைந்த நெற்களை சந்தைப்படுத்த முடியாமல் விவசாயிகள் இருக்கிறார்கள். ஏற்கனவே இருக்கின்ற போது சிறுபோகம் ஆரம்பிக்கப்படுகிறது. பிஎம்பி நிறுவனத்தால் விலைகள் நிர்ணயிக்கப்பட்ட போதும் அந்த நெல் கொள்வனவு என்பது நடைபெறவில்லை. இப்ப நெல் கொள்வனவு பிஎம்பி செய்யாத காரணத்தினால் தனியார் வியாபாரிகள் அந்த நெல்லை தாங்களுக்கு ஏற்றவாறு கொள்வனவு செய்கிற ஒரு நெல்லின் விலை என்பது ஒரு ஸ்திரத்தன்மையற்ற நிலையாக இருக்கிறது. ஆகவே அந்த பிஎம்பி நிறுவனம் என்பது ஒரு குறிப்பிட்ட அளவு எல்லா மாவட்டங்களிலும் குறிப்பிட்ட அளவு நெற்களை கொள்வனவு செய்ய வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன்.
ගරු කතානායකතුමනි, ඉතාම ස්තුති වන්දන ගරු මන්තුමාට මේ ප්‍රශ්නය යොමු කිරීම සම්බන්ධයෙන්. දැන් මේ අදාළ මාර්ගයේ මේ වෙනකොටත් මාර්ග සංවර්ධන අධිකාරිය පාලන් තුනක් ප්‍රතිසංස්කරණය කරලා තිබෙනවා. මේ ඇතිවෙච්ච ආර්ථික ප්‍රශ්නත් එක්ක මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම නතර වුණත් කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වෙනකොටත් ඉල්ලීමක් කරලා තියෙනවා ඉතාම කඩිනමින් මේ මාර්ගය ප්‍රතිසංස්කරණය කරලා දෙන්න කියන ඉල්ලීම. ඒ වගේම මෙතුමා වී මිලදී ගැනීම ගැන කතා කරා. දැන් ඉදිරියේදී අතිගරු ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තියෙනවා ගරු කතානායකතුමනි, වී අලෙවි මණ්ඩලය හරහා සාධාරණ මිලකට වී මිලදී ගන්න.